ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අපි දැන් එහෙමනම් ආරම්භ කරන්න සූදානම් මේ ගෙවිලා යන සතියේ ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතා බහ කරන සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම. එහෙමනම් ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතා බහ කරන්න අපේ සුපුරුදු මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සම්බන්ධ වෙනවා අද විශේෂංගය සමගින්. මුලින්ම මම දැනගන්න කැමති, දැන් ඊයේ වෙනකොට ශ්‍රී ලාංකීය දේශපාලන තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී කලක් ශ්‍රී ලාංකීය දේශපාලනයේ රැඳිලා ඉඳිලා අනතුරුව නිල වශයෙන් දේශපාලනයෙන් සමුගන්නවා කියලා නිවේදනය කරපු හිටපු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මහතා කැඳවා තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව මංගලගේ ඉදිරි දේශපාලනික දැක්ම මොකක්ද සහ යම් අලුත් ගමනකට ඔහු සූදානම් වෙනවාද කියන කාරණය පිළිබඳව යම් සංඥා නිකුත් වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් බවට මාධ්‍ය කැඳවීමක් බවට මෙය පත් වෙලා තිබුණා. එතනින් හෙළිදරව් වෙන කාරණාවලින් අද සාකච්ඡාව මම පටන් ගන්න කැමතියි.
ඔව්, ඊයේ දවසේ මංගල සමරවීර හිටපු ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා තිබුණා. රැඩිකල් මැදගමනේ සැබෑ දේශප්‍රේමියෝ සංවිධානයේ විදිහට තමයි මේ මාධ්‍ය හමුව කැඳවලා තිබුණේ. ඔබ දැක්කා පෞගේ කාල සීමාවේ මංගල සමරවීර හිටපු ඇමතිවරයාගේ දේශපාලන වෙනස් වීම. ඔහු පොදුවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉඳලා නාම යෝජනා බාර දීලා ඡන්දයට කලින් නාම යෝජනා මැද ඔහු ඉවත් වුණා. ඡන්දය ඉල්ලන්නේ නැතුව අලුත් දේශපාලන ගමනක අවශ්‍යතාවයක් පිළිබඳව කතා කරලා, ඊට පස්සේ අපි දැක්කා ලංකාවේ ඩිජිටල් මාධ්‍ය සඳහා වන කණ්ඩායම් සමග එකතු වෙලා ඊට පස්සේ වීඩියෝ නිර්මාණයකට ඔහු දායක වුණා. ටිකක් තරුණ ස්වභාවයක් සහිතව ඊට පස්සේ තමයි මේ මාධ්‍ය හමුව සංවිධානය කරලා තිබුණේ. ඊට කලින්ම කියවුණා ඉස්සරහට මීළඟ ජනාධිපතිවරණයට යනකොට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සහ විශේෂයෙන්ම ජනතාවගේ කැමැත්ත කොයි වගේ වේවිද කියන එකත් එක්ක අලුත් ඡන්ද 110,000-15,000 එකතු වුණාට පස්සේ මේක තීරක බලවේගයේ බවට පත් වෙනවා. අලුතෙන් නිර්මාණය වෙන ප්‍රජාව හිතන විදිහ වෙනතට විදිහ ටික වෙනස් වෙනවා. එතකොට ඒ අවස්ථාව තරුණයට ලබා ගන්න කොහොමද කටයුතු කරන්න කියන සැලසුමක මංගල සමරවීර හිටපු ඇමතිවරයා වැඩ කරනවාද කියන අදහස මතුවෙමින් තිබුණා. ඊයේ මාධ්‍ය හමුවේදීත් ඔහු විශේෂයෙන් අවධානය යොමු කරේ ලංකාවේ තත්ත්වය පිළිබඳව, ආර්ථිකයට වැඩි අවධානයක් යොමු කරා, ඉදිරියට ගෙවන්න තියෙන ණය, ඊට පස්සේ සංවර්ධන ණය ගෙවන්න තියෙන ප්‍රමාණය, ඊට පස්සේ ඔහු මුදල් අමාත්‍යවරයා විදිහට එනකොට තිබුණු සංචිත ප්‍රමාණය $7.6 billion, දැන් මේ $1 billion ගෙවුවට පස්සේ ඒක 2.6ට අඩු වෙනවා. මේක පිළිබඳව ඔහු සංවාදයක නිරත වුණා. නමුත් මාධ්‍යවේදීන් මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කරා මේ විමුක්ති කුමාරතුංග චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පුතාට දේශපාලනයට එන්න පාර කපන්නද මේ වැඩේ කරන්න කියලා. ඔහු ඒකට දීපු උත්තරේ තමයි අලුතෙන් Tamanට පාර කපන්න මග හොයන්න ගමනක් අවශ්‍ය කරන්නේ නැහැ, විමුක්තිට එන්න, විමුක්තිගේ සීය තමයි විමුක්තිට පාර කැපුවේ කියන කාරණය ඔහු මතු කරා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ ප්‍රශ්නට ඔහු උත්තරයක් දුන්නා විමුක්ති කුමාරතුංගට ඉදිරියට තියෙන දේශපාලන ගමනේ මග මොකක්ද කියන කාරණේ. එතකොට අනාගත ආර්ථික තත්ත්වයට මුහුණ දෙන්න අලුත් දේශපාලන ගමනක මුලපිරීම හැටියට මංගල සමරවීර මැතිතුමා මාධ්‍ය කතා කළාත් ඇතැම් වෙලාවට මාධ්‍යම සැකමතු කරත් මෙහෙම ඉදිරි ගමනකට විමුක්ති කුමාරතුංගට පාර කපන්නයි කියලා. එතකොට මේ දෙක අතර මාධ්‍යවේදීන් යම් මතු කිරීමක් සිද්ධ කරගත්ත. ඇත්තටම අර මම කලින් කිව්වාගේ 110,000-15,000 අලුතෙන් එකතු වෙන ඡන්ද ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීම ඉස්සරහට අභියෝගයක් වෙලා තියෙනවා. අවුරුදු 5-5 අපේ රටේ පහුගිය අවුරුදු 10-11 බැලුවත් දේශපාලන න්‍යාය පත්‍රය සහ ආමන්ත්‍රණය කරන ප්‍රධාන මාතෘකාව වෙනස් වෙලා තිනෝ. එතකොට වර්තමානයේ අත්විඳින ප්‍රතිඵලත් එක්ක ඉදිරියේ තාරුණ්‍ය මොන වගේ මැදිහත් වීමක් කරයිද කියන අවස්ථාවේදී විමුක්ති කුමාරතුංගට දේශපාලන භූමිකාවක් හදා දෙන්නද කියන එක යම් වෙලාවක ටිකක් තර්කානුකූලව ඉදිරිපත් කරපු අවස්ථාවක්. ඉතින් බොහෝ විට පොඩි සැකේකුත් මතු වෙනවා ඉදිරියේ එහෙම ගමනකට පාර කපන කටයුත්තද මේ සිද්ධ වෙන්නේ කියලා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ලංකාවේ නෙමෙයි මේ මොහොතේ ඉන්නේ, ඇය ඉන්නේ ලන්ඩනේ. ඉතින් ඒ දේශපාලන අවශ්‍යතා ඌමනා එක්ක මේක සමපාත වෙනවද කියලා ඉදිරි හැසිරීමත් එක්ක අපිට බලාගන්න පුළුවන්කම තියෙනවා.
හොඳ, එහෙමනම් ඒ මාධ්‍ය හමුවට මංගල සමරවීර මහතා ඉදිරිපත් කරපු අදහසෙන් යම් කොටසක් මේ
27 වෙනිදා අඟහරුවාදා ශ්‍රී ලංකා ආණ්ඩුව තවත් $1 billion ණයක් ගෙවන්න තියෙනවා. සමහරු මේවා පෙන්වන්න හදනවා මේ යහපාලන ණය ගෙවන්න උනායි කියලා නෑ. 2011 ගත්ත ණය ගෙවන්න තියෙනවා. ඒ වගේම දෙසැම්බර් 31 වෙනකොට ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් වෙනුවෙන් තවත් බිලියන 1.3ක් අපිට ගෙවන්නට තියෙනවා. මම මුදල් ඇමතිවරයා වශයෙන් බාර දෙනකොට 2019 අපේ විදේශ සංචිතයේ තිබුණා ඩොලර් බිලියන 7.6. නමුත් 27 වෙනිදා ඩොලර් බිලියන ගෙවුවයින් පස්සේ ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 2.6ක් දක්වා අඩු වෙනවා. මේ ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ ඩොලර් සංචිතය පතුලටම බැස්ස මොහොත හැටියට සලකන්න පුළුවන්. වර්ධනය වෙමින් තියෙන අයවැය පරතරය පියවීමට ඉතිහාසයේ වසරකදී අච්චු ගැස්සූ වැඩිම මුදල අච්චු ගහන්නට මහ බැංකුවට පසුගිය වසරය තුළ සිද්ධ වුණා. හිතන්න බැරි ප්‍රමාණයකට මුදල් අච්චු ගහලා තියෙනවා. රටේ පොහොර හිඟයක් ඇති වෙලා තියෙනවා. ඩොලර් හොයාගන්නට අමාරුවක් තියෙනවා. ඒ නිසා බෙහෙත් ද්‍රව්‍යවල හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඉන්ධනවලට ඩොලර් බිලියන 1.2ක පමණ ණයක් පසුගිය මාස 9-10 ගෙවන්න තියෙනවා. ගෙවන්න ඩොලර් නැහැ. ඉන්ධන හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඊනියා දේශප්‍රේමිය විකුණාගෙන කාපු දේශපාලනය නිසා තමයි මේ තත්ත්වය ක්‍රමානුකූලව ඇති වෙලා තියෙන්නේ. රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙච්ච මමත්වක් කියන්න ඕනේ. අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විකල්පයක් මිසක් ආදේශකයක් නෙමෙයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායපත්‍රයකට යන්නේ නැතුව අද මේ රට දුවවන්න බෑ.
හොඳයි, අපි දන්නවා මේ බැසිලා ගමනයත් සමගම සිදුවෙමින් යන යම් වෙනස්කම් පිළිබඳව ශ්‍රී ලංකාවේ. බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය තනතුර බාරගත්තට පස්සේ මෙන්න මේ වගේ වෙනස්කම් සිද්ධ වේවි කියන අනාවැකිත් මුලින්ම පළවෙන්න පටන් ගත්තා. දැන් අපිට වාර්තා වෙනවා ඔහු ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගනිමින් තියෙනවා කියලා. විශේෂයෙන්ම මේ රාජ්‍ය ආයතනවල වියදම් සම්බන්ධව දැඩි ලෙසින් යම් තීන්දුව ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මේ වෙනකොට අරාන්දිමින් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. යම් යම් දේවල් කප්පාදුවේ කියලා තමයි ලංකාවෙන් තොරතුරු වාර්තා වන්නේ. මනෝජ්, ඔබට කොහොමද ඒ සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන තොරතුරු?
ඔව්, දැන් මුලින්ම මේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නය ඔබ දන්නවා අපිට ඉදිරියේ කතා කරන්න පුළුවන් ගම්මන්පිල ඇමතිවරයාගේ විශ්වාසභංගය ගැන. නමුත් දැන් එතුමගෙන් මුලින්ම මේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඔහු කටයුතු කරන්නේ කොහොමද කියලා යම් යම් ඉඟි ටිකක් දුන්නා. මිල අඩු කිරීම කරන්න අවශ්‍යයි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල, ඉදිරියේ ආර්ථිකය ටිකක් නරකතට යන්නේ, ඒක පාලනය කරගන්නේ කොහොමද, මෙවැනි මාතෘකාවලින් ඔහු යම් අවතීරණයක් අරගත්තා. බැසිල් රාජපක්ෂ මහත්තුමා කියන්නේ ඉන්ධන මිල අඩු කරන්න තමන් ආසයි, නමුත් ඉන්ධන කියන්නේ ජාත්‍යන්තර වෙළඳපළත් එක්ක තියෙන ගනුදෙනුවක්. මේ හාල්වි අඩු කරනවා වගේ මේ ඉන්ධන මිල අඩු කරන්න අමාරුයි කියලා ඔහු සඳහන් කළා. ඊට පස්සේ ඛනිජ තෙල් නීතිගරු සංස්ථාවත් මේ වෙලාවේ පාඩු ලබන තත්ත්වයක්. ඉන්ධන මිල අඩු කරන්න ඉන්ධන වගේම පරිපාලනය සම්බන්ධිනුත් මොනවද කරන්න කියන තැනදී ඔහු මතු කරලා තිබුණා. දැන් ලංකාවේ තෙල් සංස්ථාවේ සේවකයෝ 6000ක් විතර වැඩ කරනවා. නමුත් ලෝකෙම තෙල් පාලනය කරන තියෙන ඔපෙක් සංවිධානයේ ඉන්නේ 300ක විතර ප්‍රමාණයක්. සමහර වෙලාවට සංස්ථාවේ සභාපතිගේ පඩිය රුපියල් 100,000යි. නමුත් රියදුරෙක් 2,200,000ක විතර පඩියක් අරගන්නවා. ඒත් එක්කම ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳවත් ඔහු අවධානය යොමු කරලා තිබුණා. ඔහු කිව්වේ මේ ලෝකෙ වැඩිම සේවකයන් පිරිසක් වැඩ කරන්නේ පාකිස්තාන් ගුවන් සේවයේ, ඊට පස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. ඒ හින්දා මේ තත්ත්වය පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන කියලා ඔහු මතු කළා. විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය පිළිබඳව ගනිද්දී දැන් ඉස්සරහට එන මාස 6 තියෙන අතිරේක වියදම් සීමා කරන්න කටයුතු කරන්න කියලා තමන් උපදෙස් දුන්නා අමාත්‍යවරුන්ට කියලා බැසිල් රාජපක්ෂ මහත්තුමා කිව්වා. ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඇමතිවරු, මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු මේ හැමෝම මේ ගැන දැනුවත් කරලා තියෙනවා. රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගන්න එක නතර කරන්න, වාහන ගන්න එක නතර කරන්න, මේ වගේ ක්‍රියාමාර්ග ගන්න කියලා තිබුණා. ඒ වගේම ඉදිරි කාලයේදී මුදල් වැයවන අලුත් ව්‍යාපෘතිවලට අතගැහිමේදී පරිසංගල වැඩ කරන්න අවශ්‍යයි කියන එක මතු කරා. ඇත්තටම ඔහු ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක පිළිගත්තා. නමුත් ඒක කලමනාකරණය කරන්න පුළුවන් කියන කාරණේ මතු කරේ. දැන් මෙච්චර කාලයක් අපි උනේ ආර්ථික අර්බුදයන් ආවත් අපි ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ. නමුත් වර්තමාන ආණ්ඩුවට ඒ පිළිබඳව ඍජුව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අර්බුදයේ බරපතලකම ගැන කියන්න වෙලා තියෙනවා. අපි දන්නවනේ අපේ රටේ දේශපාලකින් ආර්ථිකය සහ අර්බුද ගැන ජනතාව දැනුවත් කරන ආකාරය. ඉතින් මේ දැනුවත් කිරීමෙන්ම අපිට පැහැදිලි වෙනවා ඇත්තටම දැවැන්ත අර්බුදයක් තියෙනවා කියලා. ඒක නොකියා කිව්වට විශාල වශයෙන් අපිට බලපාන කාරණයක්. අර අපි මුලදි කිව්වාගේ මංගල සම්බුදුර මහත්තුමා මාධ්‍ය හමුවේදී කිව්වාගේ ඩොලර් බිලියන 1ක් ඉස්සරහට ගෙවන්න තියෙනවා මේ 31 වෙද්දී. පහුගිය කාලෙත් එහෙම අවශ්‍යතාවයක් තිබුණා, ඒක සපුරගත්තා. මේවට සංචිත එකතු කරන්න ප්‍රශ්නයක් තියෙනවා. විදේශ විනිම ප්‍රශ්නය, විදේශ සේවකයන්ගේ ප්‍රශ්නය, විදේශ ප්‍රේරණ ගලා නොවීම, ඉතින් මේවා ගැන අවධානය යොමු කරා. ඒ අතර කැබිනට් සංශෝධනයක් පිළිබඳවත් ඉඟි පළ වෙනවනේ. මේ පිළිබඳවත් ඔහු කිව්වේ ඒක ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න ඕන කාරණයක්, ඒක තමන් දන්නේ නැහැ කියලා. තමනුත් අමාත්‍ය මණ්ඩලයේ නියෝජිතයෙක් ඇටියට එතනම ඍජු පිළිතුරක් ලබා නොදීමෙන් ඉස්සරහට එහෙම සංශෝධනයකටත් යන්න වෙනවද කියන කාරණය මතුවලා තිබුණා. ඒත් එක්කම රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොර වලට යන ගත්ත තීරණය පිළිබඳව විශේෂ අදහසකුත් එතුමා කියලා තිබුණා. මේ අලුත් ආණ්ඩුව වත්මන් රජය ගත්ත හොඳම තීන්දුව තමයි කාබනික පොහොර සඳහා යොමු වෙන්න ගත්ත තීරණය. වකුගඩු රෝගීන් ආරක්ෂා කරන්න පුළුවන්, වී වගාවට එළවලු වලට රසායනික පොහොර ඕනේ. නමුත් තේවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් ව්‍යාපාරවලට යූරියා නයනය කරන්න බලපත්‍ර දීලා තියෙනවා. එවැනි කාරණා පිළිබඳව මතක් කරලා ඔහු ඍජුව කිව්වේ රජය මේ වෙලාවේ ගත්තු හොඳම තීන්දුව කාබනික පොහොර භාවිතයට යොමු වීම කියන දේ ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් මේ අතරේ ආර්ථික අර්බුදය පිළිබඳව තියෙන අවධානම ඔහු පිළිගත්තා. රජයේ රස්සා දෙන එක යම් ප්‍රමාණයකට සීමා කරන්න තීරණය කරලා තියෙන බව කිව්වා. තෙල් මිල අඩු කරන්න මේ වෙලාවේ ලෝක තත්ත්වයට එක්ක බැරි බව සඳහන් කරා. ආර්ථික අර්බුදයේ වර්තමාන තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරා. වගේම අමාත්‍යවරුන්ට ඉදිරියේදී මුදල් වැය වෙන සංවර්ධන ව්‍යාපෘති වලට යොමු වීමේදී ඉදිරි මාස 6ක කාලය ඇතුලේ පරිස්සම් වෙන්න තීරණය කරලා තියෙන බව සඳහන් කරලා තිබුණා.
ගෙවිලගේ සතියේ තිබුණු තවත් අනිත් සුවිශේෂීතාව තමයි බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් අරගෙන ආපු විශ්වාස භංගය. මේක සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් විවිධ ආකාරයේ ඒකරාශී වීම සිදු කර ගනිමින් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් විවිධ තොරතුරු කලින් වාර්තා වුණා. කොමරි අවසානයේදී ඡන්දය පැවැත්තුණා. එතනදී බහුතර ඡන්දයකින් මේ විශ්වාස භංගය පරාජයට පත් කරන්නට වර්තමාන ආණ්ඩුවට හැකියාව ලැබුණා. මම කැමති පුංචි විස්තරයක් ඒ සම්බන්ධයෙන් දැනගන්න ඔබෙන් මනෝජ්. පාර්ලිමේන්තුව ඇතුලේ මේ ක්‍රියාදාමය සිදු වුණේ කොහොමද? එතකොට විපක්ෂයේ අනතුරු ප්‍රතිචාර සිදු වුණේ කොහොමද? මේ වගේ තොරතුරු පිළිබඳව
බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිලට රෙහිව ගෙනාපු විශ්වාස භංගය ඔබ කිව්වාගේ ප්‍රතික්ෂේප වුණා. වැඩි ඡන්ද 91කින් විශ්වාස භංගය පරාදයි. මීට පක්ෂව 61ක් ඡන්ද ලැබුණා. සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම, ජාතික ජන බලවේගයේ කණ්ඩායම ඡන්දය ලබා දුන්නා. ආණ්ඩුව හිටගත්තේ තමන්ගේ කණ්ඩායමේ සගයත් එක්ක. අපි දැක්කනේ පහුගිය කාලේ තිබුණු ආරවුල්. මේ සඳහා වන ලියවිල්ල නිකුත් කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයාත් සාගර කාර්යව සම්මන්ත්‍රීවරයාත් මේ විශ්වාස භංගයට විරුද්ධව ඡන්ද ලබා දුන්නා. ඒ කියන්නේ ගම්මන්පිල ඇමතිවරයාට පක්ෂව ඡන්ද ලබා දුන්නා. එතකොට වැඩි ඡන්ද 91කින් සම්මත වුණා. 11 දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. රිචඩ් බදියුදීන්, කුමාර් වෙල්ගම, හරීන් ප්‍රනාන්දු ඇතුළු 11 දෙනෙක් පාර්ලිමේන්තුවේ වෙලාවෙ හිටියේ නැහැ. රයිල් වික්‍රමසිංහ මැතිතුමා මේකට යෝජනාවක් ගෙනල්ලා තිබුණා. විශ්වාස භංගයේ යම් සංශෝධනයක් එකතු කරන්න. ඒක තමයි මේක ඇමතිවරයාට එරෙහිව ගෙන විශ්වාස භංගයක් නෙමෙයි, රජයට එරෙහිව ගෙන විශ්වාස භංගයක් ඇටියට ඒක වෙනස් කරන්න කියලා. නමුත් කතානායකවරයා ඊට අවසර ලබා දුන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ඒකට එකවරම එකඟතාවය පළ කරන්න නැතුව අදහස් දක්වමින් හිටියා. ඇත්තටම මේක ගිනස් පොතට යන විශ්වාස භංගයක් වෙයි, ඒ අතර එවැනි වාර්තාවක් වෙයි කියලා තව සඳහන් කරලා තිබුණා. මොකද විශ්වාස භංගයට පාර්ලිමේන්තුවේ 3-2 විතර විරුද්ධයි. මේ තත්ත්වයත් එක්ක ලංකාවේ පාර්ලිමේන්තුවේ අරගෙන ආපු 48 විශ්වාස භංගයේ හැටියට තමයි මේක ඉදිරිපත් වුණේ. මන්ත්‍රීවරු 90ක විතර ප්‍රමාණයක් ගම්මන්පිල ඇමතිවරයාට පක්ෂව විවාදයේදී කතා කරන්න අදහස් දක්වන්න අවස්ථාව ඉල්ලලා තියෙනවා. සමහරු අපිට විනාඩි 2ක් හරි අරන් දෙන්න කියන ඉල්ලීම සිද්ධ කරලා තියෙනවා. නමුත් හැමෝට මේකට අවස්ථාව ලබා දෙන්න හැකියාව ලැබුණේ නැහැ. සඳුදාගහරුවද කියන දවස් දෙකේ විවාදයේ පවත්වලා අවසානයේ විශ්වාස භංගයට එරෙහිව ඡන්දය විමසීම අඟහරුවාද තිබුණා. එහිදී තමයි වැඩි ඡන්ද 91කින් සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කණ්ඩායම ගෙනාපු විශ්වාස භංගය පරාජයට පත් වුණේ.
හොඳයි, අපි එහෙමනම් සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුමේ පළවෙනි අර්ධය මෙතනින් නිමවට පත් කරනවා. අපි මද විරාමයකින් අනතුරුවයි දෙවන අර්ධය සමගින් ඔබත් සමග සම්බන්ධ වන්නේ. සුළු විරාමයකින් අනතුරුව සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් මද විරාමයක් ඔබට ලබා දෙනවා මනෝජ්.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, එමනම් අපේ මේ දෙවන කොටසයි ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ තතු විත්ති විමසා බලන සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුමි. මනෝජ් දැන් ගෙවිලා ගිය සතිය තුළදී විශේෂයෙන් කතාබහට ලක් වුණා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි දැරිය පිළිබඳව ඇය පිළිස්සීමිය ගිය කාරණාව සම්බන්ධව ඒ වගේම බාලවයස්කාර දරු දැරියන් මෙහෙකාර සේවයෙහි යොදවා ගැනීම හා සම්බන්ධව විශාල කතිකාවතක් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ ආරම්භ වෙලා තියෙන උද්ඝෝෂණ අපි දකිනවා මේ සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. දැනට මේ තත්ත්වය සම්බන්ධව වාර්තා වෙමින් තියෙන කරුණු මොනවද නීති ශාස්ත්‍රයේ පැත්තෙන් සහ දේශපාලන ශාස්ත්‍රයේ පැත්තෙන්?
ඔව්, විශේෂයෙන්ම ළමා මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් අනපනත් අලුත් කරන තැනට මේ තත්වයේ ගිහිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන්න අදාළ ආයතන ක්‍රියාත්මක වෙන බවක් පේන්න තියෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග දැනට ක්‍රියාත්මකයි. ඔබත් කිව්වා වගේ රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ බිරිඳවත් ප්‍රශ්න කරන්න නියමිත වෙලා තිබුණා. ඇයවාද අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවත් මෙහිදී ප්‍රශ්න තිබුණා. ඔහු හදිසියෙම යම් අසනීප තත්වයක් නිසා ඔහුව රෝහල් ගත කරන්න පියවර අරගෙන තිබුණා. එහිදී යම් ඖෂධ ලබා දීමක් සිද්ධ වෙලා තියෙනවා ප්‍රතිකාර වශයෙන්. නමුත් ඔහු වැසිකිළියට යන අවස්ථාවේදී අතේ රඳවාගෙන ගිය යම් කොළ කෑල්ලක් පිළිබඳව සැක හිතුණු බන්ධනාගාර බුද්ධ්‍යංශයේ පිළිබඳව විමසිල්ලෙන් ඉඳලා තියෙනවා. ඔහුට බොන්න දුන්නු බෙහෙත් ඔහු ඉවත දාලා තියෙනවා, විසි කරලා තියෙනවා. ඒක බන්ධනාගාර බුද්ධ්‍යංශ දැකලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඔහුට තවදුරටත් ප්‍රතිකාර නොකර ඔහු හිටපු බන්ධනාගාරයටම රැගෙන යන්න කටයුතු කරලා තියෙනවා. මේ මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් තවත් එවැනි බාලවයස්කාර ළමයි 10ක් 11ක් විතර ප්‍රමාණයක් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ පවුල්වල අයට ලබා දෙන තැරවකාරයෙක් සම්බන්ධෙනුත් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔවුන් මුදල් ලබාගෙන බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන්න ලබා දීම පිළිබඳව විශේෂයෙන් නීති අංශත් අවධානය යොමු කරන්නේ. නීති හදන තැන සෑහෙන කාලයක් නියෝජනය කරපු පුද්ගලයෙක්, ඔහු ඇමතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු නීතියට එරෙහිව කටයුතු කරන්නේ කොහොමද කියලා ළමා මෙහෙකාර සේවය සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය ගැන අපි දන්නවා. එහෙම අවසරයක් හම්බ වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ඇතුලේ කොහොමද මේක සිද්ධ වුණේ කියලා කෙනෙක්ට තර්කමත් මතු කරන්න පුළුවන්. මේ දරුවා ගෙදර වැඩ කරලා මිය යන අවස්ථාවේ ඔහු බන්ධනාගාරගතව හිටියේ කියලා ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. බදියුදීන් මන්ත්‍රීවරයා බන්ධනාගාරගත වෙන්නත් කලින් මේ ළමයා ගෙදර වැඩ කරලා තියෙනවා කියලා. ඉතින් මේ මරණය සම්බන්ධයෙන් උත් ප්‍රශ්න තියෙනවා. පිලිසුම් තුවාල ඇතුව තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. මේක සියදි විහානි කර ගැනීමක්ද වෙනත් තත්වයක්ද කියන එක පිළිබඳවත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. නීති අංශ අවධානය යොමු කරලා තියෙනවා. සමාජයේ විරෝධතාවක් මතු කරලා තියෙනවා, සමාජයේ විරෝධතා මතු වෙලා තියෙනවා. විශේෂයෙන් වතුකරේ ළමා මෙහෙකාර සේවය සහ ළමුන් සේවයට රැගෙන යාම සම්බන්ධයෙන් දේශපාලනඥයන්ගේ මැදිහත් වීමිනුත් විරෝධතා පැවැත්වීමින් තියෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. අද අධිකරණයේ හමුවේ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිස සාක්ෂි දෙන්න කැඳවීමත් එක්කම.
ඔව, මේ තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අජිත් රෝහණ මහතා කරුණු හෙළිදරව් කිරීමක් සිදු කළා ඊයේ දවසේදී.
රිෂාඩ් බදුරුදීන් යනායකගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය මේ යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාරිය, ඒ වගේම අනිකුත් සැකකරුවන් දෙදෙනා ඊයේ දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එසේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රඳවා තබාගෙන අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යනු ලබනවා. මීට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. ඒ වගේම එම ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙනවා. එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ප්‍රධාන තැරවුකරු, ඒ වගේම අදාළ දැරිය මෙම නිවසට රැගෙන පුද්ගලයා වන පණ්ඩාරම් හෙවත් ශංකර නැමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂා කරමින් පවතිනවා. අදාළ වාර්තා ලැබී තිබෙනවා. ඒ වගේම ආගරපතන ප්‍රදේශයේ බැංකුවක මොහු විසින් ගිණුමක් පවත්වාගෙන යන බවත්, එම ගිණුමට යම් ආකාරයක මුදල් බැරවී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම විසින් මෙම නිවසේ සිටි තවත් කාන්තාවකගේ ප්‍රකාශයක් විමර්ශන අතරතුර සටහන් කළා. ඒ අනුව එම කාන්තාව 2015-2019 අතර කාලයේදී දූෂණයකට ලක් වී ඇති බව සඳහන් වුණා. එම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුද ඊයේ දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ සියලු එකකරුවන් හෙට දින කොළඹ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. තවදුරටත් බොරැල්ල පොලිසිය, ඒ වගේම කොළඹ දකුණ කොට්ටාෂ ළමා හා කාන්තා කාර්යාංශය සහ කොළඹ දකුණ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදු කරනු ලබනවා.
අපි දන්නවා මේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට දැඩි ලෙසින් බලපෑම එල්ල කරමින් තියෙනවා, විශේෂයෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආශ්‍රිතව. ඒ විතරක් නෙවෙයි, දැන් ශ්‍රී ලංකාවට මේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදයේ දැඩි බලපෑමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත තත්වය ඉතාමත්ම ශීඝ්‍ර ලෙසින් ව්‍යාප්තවන්නට මේ තත්වය හේතු වෙලා තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තාවන්නේ. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය, සංචරණ සීමා සහ එන්නත් කරන වැඩසටහන සම්බන්ධව අවසාන වශයෙන් ඔබෙන් කරුණු විමසා දැනගන්නට කැමැති මනෝජ්, ඔබට වාර්තාවන තොරතුරු ඇසුරින්.
ඔව්, දැන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත ප්‍රමාණය 70 සීමාවට ලඟ වෙලා තියෙනවා. විශේෂයෙන් මේ දිනවල කොවිඩ් වැඩිවීමට හේතුව මේ ඩෙල්ටා ප්‍රභේදයද කියන සාකච්ඡාව ගිහිල්ලා තියෙනවා. දැන් ඔය හමුණු ප්‍රමාණයට වඩා තව පිටසක් සමාජයේ ඉන්න එක සහ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමේ වේගය පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. කොහොමත් අපි කලිනුත් සාකච්ඡා කරා වගේ එන්නත් කරන වැඩපිළිවෙල ලංකාවේ වේගවත් කරන්න උත්සාහ කරලා තියෙනවා. කෝටියකට අධික එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලංකාවට ලැබිලා තියෙනවා. එතකොට ඉතා ඉක්මනින් බස්නාහිර පළාතේ අගෝස්තු අන්තිම වෙනකොට අවුරුදු 30ට වැඩි අය එන්නත් කිරීමේ වැඩ කටයුතු අවසන් කරන්න සූදානම්. සංචරණ සීමා ක්‍රියාත්මක වුණත් ආර්ථිකමය මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න හැකි සීමාවක් ඇතුළේ සංචරණ සීමා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අන්තර් පළාත් බස් රථ සේවා එහෙම යම් සීමා කිරීමකට තවම ලක් කරලා තියෙනවා. නමුත් අගෝස්තු පළවෙනිදා ඉඳලා ඒ තත්ත්වය ඉවත් කරලා සාමාන්‍ය ආර්ථිකමය ක්‍රියාවලියට රට යොමු කිරීමේ ක්‍රියාමාර්ගයක තමයි ඉන්නේ. ඒ අතර ජනතාවට පරිස්සම් වෙන්න කියන පණිවිඩය තමයි ලබා දෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම තමයි වැඩිපුර රට ඇතුලේ අපිට දකින්න ලැබෙන්නේ.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිය පළ කර සිටිනවා මෙවරත් සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම සඳහා අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. විශේෂයෙන්ම ඔබ දැන් මේ වෙනකොට ජපානයේ ටෝකියෝ නුවරට ගිහිල්ලා සිටින්නේ ඒ ආවරණ කටයුතු සිදු කරන්න. ඉතින් ඒ තත්ත්වය යටතේ වුවත් මේ ආකාරයෙන් සම්බන්ධතාව ලබා දෙමින් ශ්‍රී ලාංකීය පුවත් විමසුමට සම්බන්ධ වීම සහ ඔලිම්පික් ගම්මානයේ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන්නටත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඔබට ස්තුතිය පළ කර සිටිනවා. එවැගේම කොවිඩ් තත්ත්වය පිළිබඳව සඳහන් කරපු හින්දා තවත් කනගාටුදායක වෘත්තයක් තියෙනවා. කැපිටල් මහරාජා ආයතනයේ සභාපතිවරයා ආර් රාජමහේන්ද්‍රන් මහතා ඊයේ දවසේදී කොවිඩ් රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා මාධ්‍ය ශාස්ත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කරපු කැපිටල් මහරාජා ආයතනයේ මගින් පාලනය වෙනවා සිරස සහ MTV රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ජාලය. ආර් රාජමහේන්ද්‍රන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. එවැගේම තමන්ගේ පියාගේ යටතේ පාලනය වුණු කැපිටල් මහරාජා ආයතනයට රාජමහේන්ද්‍රන් මහතා ඉතාමත්ම ලාබාල වයසේදී සම්බන්ධ වෙනවා. වයස අවුරුදු 16ක් වගේ වයසේදී සම්බන්ධ වෙනවා තම පියාගේ අභාව ප්‍රාප්ත වීම නිමිති කරගෙන. ඉන් අනතුරුව ඔහු කැපිටල් මහරාජා ආයතනයට මේ මාධ්‍ය ශාස්ත්‍රය සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රයට කැපී පෙනෙන වෙනසක් සිදු කරන්නට මූලිකත්වයේ දරපු පුද්ගලයෙක්. 1943 වසරේ මේ මාසේ 19 වෙනිදා උපත ලැබපු රාජමහේන්ද්‍රන් මහතා අභාව ප්‍රාප්ත වන විට වයස අවුරුදු 78ක වයසේ පසු වුණා. ඉතින් ඒ මහතාගේ අභාවය වෙනුවෙන් SBS සිංහල සේවයේ සාතිශය සංවේගය පළකොට සිටිනවා.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.